වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න රාජිකා වික්‍රමසිංහ මැතිණිය.
සර් මම ප්‍රශ්නය අහනවා.
කර්මාන්ත එමතුමාගෙන් ප්‍රශ්නය.
පිළිතුරු දෙන කරු කතා නායකතුමනි, ප්‍රශ්න අංක එක ලංකාවේ පළාත්වල සිටින අත්‍යන්ත රෙදිමිල නිෂ්පාදකගේ සංඛ්‍යා පළාත් වශයෙන් පහත දක්වා ඇත. උතුරු පළාත 86යි, දකුණ 606යි, බස්නාහිර 380යි, නැගෙනහිර 187යි, ඌව 232යි, උතුරු මැද 180යි, සබරගමුව 318යි, මධ්‍යම 635යි, වයඹ 390යි, එකතුව 3014යි. ප්‍රශ්න අංක දෙක, ශ්‍රී ලංකාවේ පළාත්වල අත්‍යන්ත රෙදිමිල නිෂ්පාදකගෙන් බහුල වශයෙන් සිටින විශේෂිත දිස්ත්‍රික්කයන් පහත පරිදි වේ. ගාල්ල මාතර හම්බන්තොට ප්‍රධාන වශයෙන් දකුණු පළාත, එයින් පසුව නැගෙනහිර පළාත මඩකලපුව සහ වයඹ පළාත කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක. ප්‍රශ්න අංක තුනට පිළිතුරු, ලංකාවේ අත්‍යන්ත රෙදිබිලි අලෙවිසල් සංඛ්‍යාව 198ක් වේ. ප්‍රශ්න අංක හතරට පිළිතුරු, ශ්‍රී ලංකාවේ ඇති අත්‍යන්ත රෙදිපිලි අලෙවිසල් බහුල වශයෙන් ඇති ප්‍රදේශ පහත් සඳහන් පරිදි වෙයි. දකුණු පළාත ගාල්ල මාතර හම්බන්තොට, උතුරු පළාත යාපනය, බස්නාහිර පළාත ගම්පහ කළුතර, නැගෙනහිර ත්‍රිකුණාමලයේ මඩකලපු අම්පාර, බදුල් අනුරාධපුර, කෑගල්ල මහනුවර සහ කුරුණෑගල පුත්තලම යන නගර ආශ්‍රිතව. දැනට මෙහි දැක්වෙන්නේ පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තු යටතේ ඇති පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තු තුළ ලියාපංචු පෞද්ගලික සමූපකාර සමිතිවලට අලෙවිසල් සංඛ්‍යාව පමණි. අංක පහ පිළිතුර, අත්‍යන්ත රෙදිපිලි අලෙවි කිරීමෙන් එක් එක් පළාත් සභා සඳහා බලාත් ප්‍රදේශය තුළ පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තු යටතේ ඇති නිෂ්පාදන මධ්‍යස්ථාන උත්පාදනය කරන වාර්ෂික ආදායම 2022 වර්ෂයට අදාළව පහත පරිදි වශයෙන් දැක්වෙන අතර පෞද්ගලික නිෂ්පාදකින් විසින් උපයාගෙන ඇති ආදායමද මෙහි ඇතුළත් නොවේ. උතුරු පළාත මිලියන 6.5යි, දකුණු පළාත මිලියන 242යි රුපියල් මිලියන, බස්නාහිර පළාත රුපියල් මිලියන 100යි ආසන්න වශයෙන්, නැගෙනහිර පළාත රුපියල් මිලියන 224යි, ඌව පළාත රුපියල් මිලියන 60යි, උතුරු මැද පළාත රුපියල් මිලියන 29යි, සබරගමුව පළාත රුපියල් මිලියන 72යි, මධ්‍යම මිලියන රුපියල් මිලියන 115යි, වයඹ පළාත රුපියල් මිලියන 147යි, සමස්ත ආදායම රුපියල් මිලියන 991.9යි 2022 වසර සඳහා.
ගරු අමාත්‍යමනි, දැන් මේ කර්මාන්තයේ ඉදිරියට පවත්වාගෙන යෑම පිළිබඳව ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. මේ කර්මාන්තයේ නියැලෙන පිරිස මේ අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑමත් එක්ක, ඉතින් ඒ වෙනුවෙන් මොන හරි ක්‍රියාමාර්ගයක් ඉදිරියේදී ගැනීමට નિયમિતයිද, මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවද? මොකක්
පසුගිය වසර දෙකක කාලය තුළ තිබිච්ච මූල්‍ය අර්බුදය හමුවෙත් සහ ආනයන වලට පැවති යම් යම් සීමා හේතුවෙන් අමුද්‍රව්‍ය මිල වැඩි වෙලා තිබුණ එක අපි පිළිගන්නවා. ඒ නිසා කර්මාන්ත කරුවන්ට ගැටලු ඇති වෙලා තිබෙනවා. නමුත් වර්තමානයේ වෙන විට ක්‍රමානුකූලව මිල අඩු වෙමින් තිබෙනවා. ඒකට හේතුව ආනයන සීමා ඉවත් වීමත් රුපියලයේ නැවත ශක්තිමත් වීමට බලපා තිබෙන කියන කරුණු බලපානවා. ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් අඩු වෙලා වඩාත් සහනදායී මුදලකට අමුද්‍රව්‍ය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.
ඒ වගේම ගරු අමාත්‍යමනි, මේ වෙනකොට අත්‍යන්ත කර්මාන්තයේ යෙදෙන පිරිස ශ්‍රීග්‍රෙන් අඩු වෙමින් යනවා. මොකද ගොඩක් අය විශ්‍රාම යනවා, ඒ වගේම තරුණ පිරිස මේ ක්ෂේත්‍රයට එනවා ඉතාම අඩුයි. ඒ නිසා මේ ක්ෂේත්‍රයේ හොඳ ආදායම් ලබන්න පුළුවන්, දේශීය කර්මාන්තය දියුණු කරන්න පුළුවන් තැනක් විදිහට මේ ක්ෂේත්‍රයට තව පිරිස එකතු කර ගැනීම පිළිබඳ මොන යම් හෝ ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරනවාද? ඒ වගේම මේ කර්මාන්තය ඉදිරි දියුණුව වෙනුවෙන් ඔබතුමා මේ වෙනකොට යම් ක්‍රියාමාර්ගයක් ගනිමින් ඉන්නවද? මොකද අපි දැක්ක බතික් කර්මාන්තේ වෙනුවෙන් බතික් ඇමතුමා බතික් ඇඳුම් ඇඳගෙනම ඇවිල්ලා කර්මාන්තේ ජනතාව අතරට ගෙනියන්න කටයුතු කරා. අපි හිතන ඔබ දක්ෂ අමාත්‍යවරයෙක් විදිහට හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙලා ඇති කියලා. මොකද අපේ දිස්ත්‍රික්කයේ ගත්තත් මේ අත්‍යන්ත කර්මාන්තේ ශ්‍රීග්‍රීන් දියුණු වෙමින් යනවා. ඉතින් මේක ජනතාව අතරට අපි ඉදිරියට ගෙනියන්න ඕනේ. එනිසා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරලා හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම තමයි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ.
ඔබතුමිය සඳහන් කළ කාරණේ සත්‍යයක්. ඇත්තටම පසුගිය වසර 10ක කාලය තුළ මේ කර්මාන්තේ නිරත වන පිරිස වැඩි වෙලා තිබෙනවා සාපේක්ෂව ඊට කලින් වසරවලට සාපේක්ෂව. ඒකට හේතුව තමයි හොඳ වෙළඳපොළක් ඇතිවීමෙන් තිබෙනවා. නමුත් පසුගිය වසර දෙක කාලය තුළදී ඇතිවෙච්ච අපහසුතාවයන් නිසා වුන් යම් පමණකට මන්දගාමී වෙලා තිබෙනවා. අපි අමාත්‍යංශයේ හැටියට මේ පුහුණු වැඩසටහන් වෙනුනොත් ඒ වගේම චක්‍රීය ණය ක්‍රමයක් යටතේ ණය ආධාර ලබා දීමටත් කටයුතු කරමින් තිබෙනවා. ඊට අමතරව පසුගිය කාල සීමාව පුරාම පළාත් නමේම පළාත් සභා හරහා අරමුදල් විශාල ප්‍රමාණයක් සම්පාදනය කරලා තිබෙනවා. ඉතින් එවැනි පුහුණු වැඩසටහන් දැනුවත් කිරීම වගේම මූලික තියෙන ප්‍රධාන ගැටලුව තමයි වෙළඳපොළ පිළිබඳව කාරණය. වෙළඳපොළ වෙනුවෙන් අපි කර්මාන්ත අමාත්‍යාංශය හැටියට ඉදිරි කාලය තුලදී කාර්මික සංවර්ධන මණ්ඩලය සහ අනෙකුත් ආයතන සමග සම්බන්ධ වෙලා ඔවුන්ට අලවිසල් ජාලයක් ලබා දීමටත් අලවි ප්‍රවර්ධන කටයුතු වලින් සහයෝග ලබා දීමටත් බලාපොරොත්තු වෙනවා. අපි මේ කටයුතු වල නිරත වන අයට වැඩි වශයෙන් උදව් කරන්න අවශ්‍ය අරමුදල් සම්පාදනය වුණොත් මේ අවුරුද්දේත් ලබන අවුරුද්දේත් කටයුතු කරනවා.
සංජීව එදිරිමාන්න මැතිතුමා,
මං අහනවා ගරු
කතානායකතුමනි,
මේ අපේ ඇමතුමාට මම ස්තුතිවන්ත වෙනවා. අපේ රජිකා මැතිණිය ප්‍රශ්නයක් ආපු නිසා මම පොඩ්ඩක් මේ ගැන තන නිසා මම මේ කතා කරන්නේ. මෙතන තියෙන ප්‍රධානම අර්බුදය ඇමතුමා අපි උත්සාහ කරේ මෙතෙන්ට එන සේවකයන්ට ලැබෙන වැටුප පිළිබඳ විශාල අර්බුදයක් තියෙනවා. ඔවුන්ට දවසක මේ ලැබෙන පැමිණීමේ විදීම තමයි ගිවන්. ඉතින් නිෂ්පාදනයට අනුව ඒගොල්ලන්ට තියෙන අමාරුවක් තියෙනවා. ඒගොල්ලන් ඇවිල්ලා වැඩ කරන එක ගොඩාක් කඩාවැටලා තියෙනවා. මොකද කොයිතරම් පුහුණු කරත් ගරුවැමතුමා ඒ අය ඇවිල්ලා මාස 6කින් සම්පූර්ණයෙන්ම යන්න යනවා. ඒතකොට ඇත්තටම ආණ්ඩුව විශාල වීදමක් දරනවා පුහුණු කරන්න. පුහුණු කරන අයගෙන් 25%ක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ නැත්තේ මොකද එයා බලනවා පළවෙනි මාස 5 ට්‍රේනින් වෙන කාලය තුල එයාට යම් මුදලක් හම් වෙනවා පැමිණීමේ දීමනාව ලෙස. හැබැයි වැඩ කරන්න ගත්තන් පස්සේ ඒ කාන්තාවන්ට ඇත්තටම ඒ වේගෙන් වැඩ කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඉතින් මම ඔබතුමන් ඉල්ලනවා කරුණා කරලා කැබිනට් පත්‍රයක් දාලා මම මේ කලින් දැම්ම මේ සම්බන්ධව යෝජනා කරලා ඒ ඇයට පැමිණීමේ දීමනාවක් සහ දිරි දීමනාවක් විදිහට යම් කිසි වැටුපක් හදාගන්න පුළුවන් වුණොත් පොඩි කාලයකට මම මේ කියන්නේ මේක තව ටිකක් හදාගන්න කල. එතකොට අඩුම තරමේ තව අවුරුද්දක් විතර ඇතුළත මුදල් නැහැ කියලා මම දන්නවා. ඔබතුමා පුළුවන් තරම් මහන්සිලා වැඩ කරනවා. නමුත් පස්සේ තියෙන්නේ අන්න ඒ වගේ ක්‍රියාදාමයක් ගෙනාවොත් මේ අත්‍යන්ත ප්‍රේෂ කර්මාන්තයේ විශාල බිබිදීමකට ගෙනියන්න පුළුවන්. පළවෙනි එක දෙවෙනි කාරණේ අපේ කතානායකතුමාත් දන්න නිසා කතානායකතුමාගේ දියණියත් හොඳ මේ ඩිසයිනර් කෙනෙක් ලංකාවේ. ඉතින් මම හිතන්නේ ඇත්තටම බතික් කර්මාන්ත පිළිබඳ ගත්තොත් ඔබතුමාගෙන් මම ඉල්ලන්නේ දැනට අපි සෙන්ටර්ස් ගණනාවක් පටන් ගත්තා ලංකාව පුරාම. දැන් ඒ සෙන්ටර්ස් ඔක්කොම නතර වෙලා තියෙන්නේ. කිසිම පුහුණු වීමක් කරන්නේ නැහැ. ඉතින් යම් මුදලක් කවුරු හරි කතා කරලා මම හිතන්නේ හැම දිස්ත්‍රික්කයකම අපි පටන් ගත්ත ස්ථාන තියෙනවා. ස්ථාන මම හිතන්නේ 100කට වැඩි ප්‍රමාණයක් අපි පටන් ගත්තා. කරුණාකරලා ඒව ටික නැවත පටන් අරගෙන මේ කර්මාන්තයට තව තවත් ශක්තිමත් වැඩපිළිවෙලක් හදලා දෙන්න කියන ඉල්ලීම තමයි මට කරන්න
තියෙන්නේ. හරි, බොහොම ස්තුතියි. වීරසමන මන්ත්‍රීතුමා,
ප්‍රධානායකතුමනි, දකුණු පළාතේ ඔබතුමා දන්නවා මේ අත්‍යන්ත ප්‍රේස කර්මාන්ත ඉතාමත් විශිෂ්ට විදිහට තියෙන කලාතල් ලංකාවේ පළාත් නමයෙන් හැමදාම ඒ රජ සම්මාන ගන්න පළාතක්. ඔබතුමා කර්මාන්ත ඇමතිවරයා විදිහට මීට කලින් කතා කරපු ජයසිරි ඇමතිතුමා විශේෂ භාර රාජ්‍ය ඇමතිවරයා ඉන්න වෙලාවෙත් අපි මේ මුදල් අර්බුදය එන්න වෙලාව කලින් දකුණු පළාතේ ඉල්ලීමක් කළා තිබුණා. මේ අත්‍යන්ත ප්‍රේස කර්මාන්තේ ඉල්ලුමට සැපයුම දී ගන්න බැහැ. මේ තියෙන තාක්ෂණය ප්‍රමාණවත් නොවෙන නිසා. ඒක නිසා තාක්ෂණය තියෙන මැෂින් එක ජකාට් කියලා මැෂින් වර්ගයක් තියෙනවා. වේගයෙන් මහන්න පුළුවන්. ඒක විශේෂයෙන් ඉන්දියාව සහ අසල්වැසි රටවල් වල බංග්ලාදේශ වල විශාල වශයෙන් තියෙන මැෂින් එකක්. ලංකාවට දකුණු පළාතට ඒක ගෙන්නන්න අවශ්‍යය ඉල්ලලා දකුණු පළාත කර්මාන්ත අමාත්‍යාංශය ඉල්ලීමක් කළා තිබුණා. නමුත් ඒක ඒ වෙලාව අවශ්‍යය ලබා දීලා තිබුණ නැහැ. මට මතකයි ජයසිරි ජයසිරි ඇමතිතුමාගේ ඒ වෙලේ මම ප්‍රශ්න කරනකොට එතුමා කිව්වා ඒ අවශ්‍ය සහයෝගය අමාත්‍යාංශයෙන් දෙන්නම් කියලා. ඒක නිසා විශේෂ බාර කර්මාන්ත අමාත්‍යවරයා විදිහට දකුණු පළාතේ ඇමතිවරයෙක් ඉන්න මොහොතේදී ඒ දකුණු පළාතේ ප්‍රේස කර්මාන්තය සඳහා වන ඒ ජකාට් මැෂින් එක සම්බන්ධ අවධානයත් යොමු කරන්න පුළුවන්කම තියෙනවා ගරු ඇමතිතුමා. දකුණු පළාතේ තුල විශාල සැපයුමක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා අත්‍යන්ත ප්‍රේස කර්මාන්තය. ඔබතුමායි කාල පරිච්ඡේදය තුල මේ පිළිබඳ අවධානය
යොමු කරන්න ඕන. දිග වැඩි ඔබතුමායි ප්‍රශ්නේ වලේබඩ මන්ත්‍රීමත් අහන්න කෙටියෙන් අහන්න.
කර්මාන්ත අමාත්‍යාංශයේ ඉදිරිපත් වෙන ප්‍රශ්න පිළිබඳව කඩිනමින් සවාබැලිම පිළිබඳව ඇමතිතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙමින්ම මේ ප්‍රශ්න දෙකක් තියෙනවා යොමු කරනවා. දැන් ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ යටතේ කරුණකා සහ ගම්මිරිස් විශාල ප්‍රමාණයක් ඉන්දියාවට යවන්න අපිට අවස්ථාව සැලසීලා තිබෙනවා. දැන් මේ වෙනකොට කරුණකමිලයි ගම්මිරිස් මිලයි දෙකම පහළ වෙලා තියෙනවා. මේක ගැන හොයලා බලපුවාම නිරාවරණය වෙච්ච කාරණාව තමයි ඉන්දුනීසියාව මැලේසියාව වගේ රටවල් වලින් පුවක් ගෙනල්ලා කරුණක ගෙනල්ලා අපේ කරුණකත් එක්ක කලවම් කරලා ප්‍රතිඅපනයනය කරන්න පටන් ගන්න තිබෙනවා. ගම්මිරිස් වලටත් මේ කටයුත්තම සිදුවෙමින් පැවතීමේ ප්‍රතිඵලයක් විදිහට අපේ නිෂ්පාදන වලට හම්බ වෙන්න තියෙන මිල පහළ ගිහිල්ලා ශ්‍රී
ලංකාවේ
නිෂ්පාදන වල ක්වොලිටිය පහළ ගිහිල්ලා වෙළඳපොළට උනත් ප්‍රශ්න නිර්මාණය වෙන තත්ත්වයක් තිබෙන බව මම ඔබතුමාගේ අවධානය යොමු කරන අතරම මේකට
කඩිනම්
අපේ ගරු කතානායකතුමනි මෙතුම සඳහන් කළ අවසන් ප්‍රශ්නය සම්බන්ධයෙන් සර්ටිෆිකේට් ඔෆ් ඔරිජින් කෙනෙක් දෙන වෙළඳ අමාත්‍යාංශයෙන් ගරු කතානායකතුමනි පසුගිය දිනවල එක ලබා දුන්නා මොකද මෙවැනි චෝදනාවක් එල්ල වෙච්ච නිසා දැන් අපි අපනන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවමගින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදකීන් අපි ලියාපදිංචි කිරීම වැඩසටහන ක්‍රියාත්මක කරා ඒ ලියාපදිංචි කරුවන්ට පමණයි නැවත ප්‍රතිඅපනන සහ අපනන සඳහා අවශ්‍ය සහතික ලබා දෙන්නේ ඒකට වෙළඳ අමාත්‍යාංශ මැදිහත්වල අපි අමාත්‍යාංශ දෙකම සහයෝගයෙන් අවශ්‍ය ශ්‍රී ලංකාවේ නිෂ්පාදකීන් පමණක් එක ලබා දෙන්නටත් වෙළඳ කිවිසුම යටතේ අවශ්‍ය ප්‍රතිඅපනන කිරීම අවශ්‍ය අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකාවට පමණක් ලබා දෙන්නටත් අවශ්‍ය විධිවිධාන සකස් කොට තිබෙනවා පළවෙනි කන්නේ ගරු මෙතුමලා ගරු වීරසිංහ වීරසුම මැතිතුමා සඳහන් කළ පරිදි ගරු දිස් දකුණු පළාතෙන් තමයි වැඩිම ආදායමක් මේ අපිට ලැබෙන්නේ අත්‍යන්ත පැත්තේ ඉතින් ආදායසිර ජයසිර ක්‍රමතුත් හොඳ වැඩකටයුතු කරසක් කරලා තිබෙනවා දැනට තිබුණු පහුගිය වසරවල තිබිච්ච ප්‍රධාන ගැටලුව තමයි වෙළඳ පොළ පිළිබඳ ගැටලුව සහ අමුද්‍රව්‍ය පිළිබඳව ගැටලුව ඩයි ඇතුළු දේ විශාල වියදමක් ආනයනය කරන්න දැන් ක්‍රමානුකූල තත්ත්වය යථාවත් වෙමින් තිබෙනවා ඉතින් ඔබතුමා කියපු සහයෝගය අපි අනිවාර්යයෙන්ම ලබා දෙන්නම් අදාළ මැෂින් ආනයනය කිරීම සඳහා
හරි කොහොම ස්තුතියි තිස්ස අත්සනායක මැතිතුමා මේ දැන් හිටියා මේ නේ ගුණතිලක රාජපක්ෂ මැතිතුමා
මම අහනවා කතා නැගිටින්න
වන සම්පත් ඇමතිනි
පළවෙනි ප්‍රශ්නයට උත්තරය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇති වනාන්තර හා තවදුරටත් ප්‍රකාශයට පත් කර ඇති වනාන්තර ඇතුළුව මුළු වනාන්තර ප්‍රමාණය අක්කර 40,15,110කි. දෙක වනාන්තරවලින් යම් ඉඩම් ප්‍රමාණයක් අනවසර ඉඩම් ලෙස ජනතාව අල්ලාගෙන සිටිනවා. ඒවා ඇත්තටමම ඒවා සම්බන්ධයෙන් ඔබතුමා අහලා තියෙන තුන්වැනි ප්‍රශ්නය පසුගිය කාලයේ ප්‍රදේශයේ ජනතාව විසින් මේ අනවසරයෙන් ඉතිහාසයේ පුරාවටම මේ ගැසට් කරපු සමහර ඒවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ යටතටත් ගැසට් කරේ හේම් වගා කරගෙන හිටපු ඉඩම්. ඉතින් ඒ නිසා ඒවා මේ අනවසරයෙන් අල්ලගෙන තවදුරටත් හේම් වගා විදිහට කරගෙන යනවා. ඉතින් ජනතාවගේ ජීවිත තත්ත්වයත් අපි බලන්න වෙනවා. ජනගහනය රටේ වැඩි වෙනකොට ඒ ජනගහනයේ අවශ්‍යතාවයට ඉඩම් අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ වැඩි වනාන්තර ගහනයක් නැති සමහර ඉඩම් ජනතාව හේන් විදිහට අල්ලාගෙන තියෙනවා. ඉතින් නමුත් මේ ඉඩම් අල්ලා ගැනීමෙන් පස්සේ ඔවුන්ට විරුද්ධව අපි නඩු පවරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම එම ඉඩම් 1979 අංක 7 දරන රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීම පනත යටතේ අපි ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා.
ගරු ඇමතිතුමනි ගරු
එතුමාගේ ප්‍රශ්න දෙක ඉවර වෙන්නේ
ගරු කතානායකතුමනි මගේ පළවෙනි ප්‍රශ්නේ මේ වන විටත් වනාන්තර ඇතුලේ බොහෝ තැන්වල අගල් කැපීම් කරලා තියෙනවා. අපි දැක්කා මාධ්‍ය තුලින් ප්‍රචාර කරනවා මේ අගල් කැපීම් උසාවි නියෝගයකින් තහනම් කරපු බව. මේ සත්‍යද? මගේ දෙවෙනි ප්‍රශ්නේ මේ වන විට කෝටි ගණන් වියදම් කරලා කපා ඇති අගල් පිළිබඳව ගන්නා තීරණේ කුමක්ද?
ගරු කතානායකතුමනි ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් තියෙනවා. මොකද මේ අලි වැටවල් ආශ්‍රිතව අගල් කැපීම ආරම්භ කරනු ලැබුවා. ඒක සමහර වෙලාවට අමාත්‍යංශයනුත් කරා සමහර අය පුද්ගලිකව බලපත්‍ර අරගෙන අවශ්‍ය නීතිමය කටයුතු සම්පාදනය කරගෙන පෞද්ගලිකවත් කරනු ලැබුවා. නමුත් මේ සම්බන්ධයෙන් පරිසර ස්වේච්ඡා සංවිධාන පරිසර සංවිධාන අධිකරණයට ගිහිල්ලා ඒ නිසා අධිකරණ නියෝගයක් තියෙනවා දැනට තාවකාලිකව මේක නවත්තන්න අවශ්‍යම නීතිමය පසුබිම සහ පදනම සහිතව ඉදිරියේදී ක්‍රියාත්මක කරනකම් කියලා. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය නීතිමය උසාවියට සහාය කරුණු ඉදිරිපත් කිරීම සඳහාත් ඒ සඳහා අවශ්‍ය නීතිමය වටපිටාව හදා ගැනීමත් ඒ වගේම පරිසරය ආරක්ෂා කරගනිමින් මේ සඳහා කළ හැකි ක්‍රියාවලියක් ගැනීමටත් මේ වන විට අපි අමාත්‍යාංශය අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් ඉන්නවා.
පසුදැන කර්මැත්තුම
අපේ ඇමැත්තුමිය මේ මිනිස්සු දීර්ඝ කාලයක් පරම්පරා කීපයක් එක භුක්ති විඳගත්තු ඉඩම් ඒ භුක්ති විඳලා බවාපු ඉඩම් ඒවා මැදින් මෑත කාලීනව වන සංරක්ෂණ අලුත් සිටියම අනුව කම්බි ගහන. ඉතින් මේක ගැන යම් අභියාචනයක් ඉදිරිපත් කරන්න තැනක් තියෙනවද?
අපේ ගැමුරු ඇමැතුමා මේ මම අමාත්‍යවරයා වුණාට පස්සේ මම උපදෙස් දීලා තියෙනවා ජනතාව භුක්ති විඳිමින් ඉන්න ඉඩම් මම බලනවා කුමන ආකාරයකට හෝ ඒව ජනතාවටම නිදහස් කරන්න. දැන් හෙටත් දාලා තියෙනවා රත්නපුර දිස්ත්‍රික්කයේ සම්බන්ධිනුත් සාකච්ඡාවක්, ඒ වගේම ලංකාවේ. මෙහි විතරක් නෙවෙයි අතිගරු ජනාධිපතිතුමාගේ උපදේශ පරිදි උතුරු නැගෙනහිර ඉඳලා මේ ජනතාව භුක්ති විඳින කැලෑවට ගැසට් කරපු ඉඩම් තියෙනවා නම් ඒවා යම් ප්‍රමා ඒවා අපි නිදහස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අලුතෙන් ගැසට් කරගත යුතු ඉඩම් තියෙනවා. ඒවා ගැසට් කරන්නටත් භුක්ති විඳින ඉඩම් සලකා බලා ඒ සියලු කරුණු සලකා බලා අවශ්‍ය පරිසරික පද්ධති සහ සියල්ල සලකලා බලලා හැකි ප්‍රමාණයක් පුළුවන් උපරිම ප්‍රමාණයක් මිනිස්සු භුක්ති විඳින ඉඩම් අපි නිදහස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ලෝකයේත් එක්ක නොයෙකුත් රටවල් එක්ක ලෝක සංවිධානත් එක්ක ගිවිසුම් ගත වෙලා තියෙනවා. 29%ක් වෙච්ච වනගහනය 31% දක්වා අපේ රටේ වර්ධනය කරනවා කියලා 2030 වෙනකොට. ඒ නිසා ඒකටත් අවශ්‍ය පියවර අරගෙන යමින් ජනතාව භුක්ති විඳින ඉඩම් අපි බලනවා කොහොම හරි මිනිස්සුන්ට නිදහස් කරලා දෙන්න මේ අවුරුද්ද ඇතුළත.
මිලන් ජයතිලක මැතිතුමා.
ජනාරක්ෂක
මැතිතුමනි.
සති දෙකක් කලින් ඉල්ලා සිටිනවා කරු.
චාර්ල්ස් නිර්මලනාදන් මැතිතුමා.
කේකරන් සවනාර.
විදේශ කටයුතු මැතිතුමා.
උගලුඩේ මුදලාවද අයන්න ඔණ්ඩ ක්වෙස්චන් ආන්සර්. තමිල්නාட்டில் வதிக்கு வரும் இலங்கையினர் தமிழர்கள் இரு பிரிவினர்கள் கொண்டவர்களாகும். முதலாவது புனர்வாழ்வு திணைக்களத்தினால் வழங்கப்பட்ட தரவுகளின்படி தமிழ்நாட்டு மாநிலத்தில் கிட்டத்தட்ட 106 அகதி முகாம்கள் இயக்கப்பட்டு வருகின்றது. அம்முகாம்களில் 19,046 குடும்பங்களைச் சேர்ந்த 58,435 பேர் வசிக்கின்றனர். பொதுவாக படகுகளில் செல்லும் புலம்பெயர் தமிழர்கள் அகதி முகாம்களில் பதிவு செய்யப்பட்டுள்ளனர். ஏப்ரல் 2012 வரை விமானம் மூலமாக செல்லும் இலங்கை புலம்பெயரோர் அகதி முகாம்களில் பதிவு செய்யப்பட்டனர். ஏப்ரல் 2012 இருக்கும் முன்னர் விமானம் மூலம் சென்றுடைய இலங்கையர்களுக்கு அகதி முகாம் பதிவுகள் வழங்கப்படவில்லை. அதனால் அவர்கள் குடும்பத்துடன் அகதி முகாம்களில் வசிக்கிறார்கள். அவர்கள் அந்த முகாம்களிலோ அல்லது முகாம்களுக்கு வெளியிலேயோ பதிவு செய்யப்படவில்லை. இரண்டாவது க்வெஸ்சன், தமிழ்நாட்டிலுள்ள அகதி முகாம்களுக்கு வெளியே வசிக்கும் கிட்டத்தட்ட 10,000 குடும்பத்துக்களை சேர்ந்த 34,000 பேர் தமது விவரங்களை தாம் வசிக்கும் பிரதேசத்தில் உள்ள போலீஸ் நிலையங்களுக்குள் பதிவு செய்ய உள்ளனர். இலங்கை தமிழர்களின் இரு பிரிவினர்கள் அகதி முகாம்களுக்கு வெளியில் வசிக்க செய்யப்பட்டதாக இரு விருப்பத்தினை புனர்வாழ்வு திணைக்களத்துக்கு அனுமதி அளித்துள்ளது. படகுகளில் அல்லது விமானம் மூலமாக தமிழ்நாட்டுக்கு சென்ற இலங்கை தமிழர்கள் தத்தமது விருப்பம்படியே அகதி முகாம்களுக்கு வெளியே வசிக்கிறார்கள். அடுத்த க்வெஸ்சன், கிட்டத்தட்ட 92,435 இலங்கை தமிழர்கள் தமிழ்நாட்டில் உள்ள அகாதி முகாம்களுக்குள் உள்ளேயும் வெளியிலும் வசித்து வருகின்றனர். அகதி முகாம்களுக்குள்ளே வசித்து வருகின்ற இலங்கையினர்கள் இலங்கை திரும்புவதற்கு விரும்பினால் தாமாகவே திரும்புவதற்கான விண்ணப்பத்துகளை முகாமின் அதிகாரிகளுடன் சமர்ப்பிக்கப்பட வேண்டும். மாவட்ட ஆட்சியர் டிஸ்ட்ரிக்ட் கலெக்டர் அவருடைய அவர்களுக்கு அவர்களது விண்ணப்பத்தையும் அவர்களது விவரங்களையும் கியூ பிரிவினர் உள்ளார் போலீஸ் நிலையம் மற்றும் அகதிகளுக்கான ஐக்கிய நாட்டு உயரிஸ்தானகம் UNHCR ஆகியத்துடன் அறிவிப்பராம் என்றுதான் இதுல சொல்லப்படுகிறார்கள். Can you put the translation? If I tell you in English, it's better. Otherwise, it might take little time. Put the translation. You're okay with that? Yeah, otherwise, it'll take little time for me to read in Tamil.
Yeah.
So, if the... Just to continue that, Honorable Member, as I told... There are close to about 92,435,000 Sri Lankan Tamils are living inside the refugee camps and outside camps in the Tamil Nadu. So after receiving the exit permit from the district collector, the exit visa application has to be applied online for the individual in the FRRO, Foreigners Regional Registration Office, online portal, and to upload the necessary document. Camp identity card is mandatory document. The FRRO will analyze the application and necessary exit visa will be granted without any penalty. The Sri Lankans who are living outside the camps could also return to Sri Lanka after directly approaching the UNHCR or at their own expense. They also need to apply online individually and obtain exit visa from the FRRO online portal and to upload the necessary document. Answer to the next question, if the Sri Lankan is not under the camp registration, they can directly approach the UNHCR or can travel on their own expenses. The exit visa application has to be applied online for individuals in the FRRO online portal and upload the necessary document. During the application of FRRO, Sri Lanka has to submit a proof of camp identity card, Sri Lankan card, which was issued to them on their initial arrival by boat. If this document is submitted, the penalty will not be reflected in the FRRO portal. If the Sri Lankan fails to submit the arrival camp identity card, or if the Sri Lankan camp came by flight and overstayed, the penalty amount will be reflected in the FRRO portal. The Government of India has given an option to waive the penalty for the Sri Lankan. For the waiver, Sri Lankan has to submit their appeal in the Government Rehabilitation of Tamil Nadu with all the supportive documents. The Rehabilitation Department will forward the request to Q Branch, FRRO and UNHCR, and relevant reports will be in turn submitted by them. A committee will be formed and all waiver application will be analyzed and the respective waiver may be granted. If the waiver is granted, Sri Lankan can apply for exit application online the FRRO portal and necessary visa will be granted without penalty. FRRO analyzes the application and the application and the necessary exit visa will be granted without any penalty. The next question. Approximately a total of 7,935 refugees have returned to Sri Lanka since 2012. To date, under the UNHCRC Refugee Repatriation Program and with the assistance of the Sri Lankan Deputy High Commission in Chennai, if any Sri Lankan living inside the refugee camp or outside the refugee camps in Tamil Nadu want to return to Sri Lanka voluntarily through the UNHCRC or at their own expense, the Deputy High Commission of Sri Lanka facilitate the repatriation to Sri Lanka by issuing one-way travel document, one-way passport, free of charge. The above are the general procedure for Sri Lankan expatriate to voluntarily return to Sri Lanka. However, this procedure may slightly vary on case-by-case basis. The Sri Lankan Deputy High Commission has informed that the repatriation to Sri Lanka through UNHCR was suspended from May 2022 to January 2023. Nevertheless, the repatriation process has resumed since February 2023 and totally 18 Sri Lankan refugees have been repatriated to Sri Lanka through UNHRC from 14 to 2023 to the 28 to 2023. Furthermore, two batches of UNHRC repatriation are scheduled for the 16 March 2023 and 21-3-2023, through which 18 Sri Lankans were expected to travel to Sri Lanka. By the time we were preparing this answer, now they have come to Sri Lanka. Then a committee has been appointed by the Secretary to the President to facilitate and expeditiously carry out the process of repatriation of Sri Lanka who stay in India as refugees during the recent 2 to 3 decades. Simultaneously, Minister of Justice has concluded a meeting on 8-9-2022 and 4-10-2022 with the participation of senior officials from the Ministry of Defence, Ministry of Urban Development and Housing, District Secretariat in Jaffna, Kilinochchi, Vaunia, Mana, Mullathivu, and Ministry of Foreign Affairs, Consular Division Office for Reparation for Office of Missing Person, Land Commissioner General Department, Immigration and Emigration Department, and Registration of Persons to identify and make recommendation to resolve the issues of the Sri Lankan refugees returning from India. Thank you. I will submit this. You can have a copy of it.
Gaurava அமைச்சரவர்களே, நீங்க கூறியவாறு 92,000 மேற்பட்ட மக்கள் அங்கே இருக்கிறார்கள். அதில் என்னுடைய கேள்வி என்னென்று சொன்னால், அதில் தற்பொழுது பலர் விருப்பம் தெரிவிச்சிருக்கிறார்கள். முகாம்களில் இருக்கிற பலர் விருப்பம் தெரிவிச்சிருக்கிறார்கள். அதை விட வெளியால் முகாம்களுக்கு வெளியில் இருக்கிறார்கள் எப்படி என்று சொன்னால், அவையில் வந்து இந்தியாவின் விசா இல்லாமல் தான் அவையில் இந்தியாவில் இருக்கிறது. அவையில் இங்கே வாடுதுன்னு சொன்னால், அவையில் இருந்த காலத்துக்கு 10 வருஷம் 15 வருஷம் 20 வருஷத்துக்குரிய அந்த விசா ஃபீ வந்து அவையில் இந்திய அரசாங்கத்தை கட்ட வேண்டியிருக்கு. ஆகவே இதில் ஒரு ஆக்கப்பூர்வமான ஒரு கலந்துரையாடல் நீங்கள் வெளிநாட்டுத்துறை அமைச்சர் என்ற வகையில் இந்திய தூதரகத்தோட இந்த கலந்துரையாடல் ஏற்படுத்தி அந்த விசா ஃபீ இல்லாமல் அவர்கள் விருப்பத்தின் அடிப்படையில் வர்றதுக்குரிய நடவடிக்கையும், மற்றது முகாம்களில் இருக்கிறார்கள் விரும்புகிறவர்களை இங்கே வருகிற போது கிட்டத்தட்ட ஒரு 20,000 மட்டும்தான் அரசாங்கத்தால் அவைக்கு வழங்கப்படுகிறது. அவர் வந்தவுடன் அவர்களுக்குரிய வசதிகள் செய்து கொடுக்கப்படாத காரணத்தால தான் முதல் ஆரம்பத்தில் வந்தவர்கள் பிறகு அவர்கள் நின்றார்கள். ஏன்னா முதல் வந்த இடத்துல உடனே அவங்களுக்கு காணி வழங்கப்படையில, வீட்டு திட்டங்கள் வழங்கப்படையில, இப்படியான பல குறைபாடுகள். ஏன்னா அவங்க தொலைபேசியில் கேட்குறாங்க, நீங்கள் உங்களுக்கு என்ன தந்ததா, இல்லை நாங்கள் இங்கே உறவினர் வீட்டை இருக்கிறோம்னோன்னா அவங்க அங்கே இருந்துடுறாங்க. அப்போ எங்களோட மக்களை இங்கே அழைக்க வேண்டிய பொறுப்பு வந்து அரசாங்கத்துக்கு இருக்கு. ஆகவே ஒரு ஆக்கப்பூர்வமான கலந்துரையாடலை நீங்கள் ஏற்படுத்தி என்ன குறைபாட்டில் அவர்கள் வராமல் இருக்கிறார்கள் என்றதை நீங்கள் அதுக்குரிய நடவடிக்கை எடுப்பீங்களான் நாங்கள்.
நான் இது போல் சொன்ன மாதிரி வாரவங்க எல்லாரையும் நாங்கள் வெல்கம் பண்ணுறோம். அவங்களுக்கு என்ன சப்போர்ட் செய்யணுமோ அதை கொடுக்குறோம். எங்கட டிப்யூட்டி எம்பஸ் ஹை கமிஷனர் அங்கே அதுக்கு தேவையான அத்தனை சப்போர்ட்ஸையும் கொடுக்குறாங்க. நீ அதே நேரத்தில் நான் இப்போ நேரத்தோடு சொன்ன மாதிரி ஸ்ரீலங்கைக்கு வந்தவங்கள அவங்களுக்கு உள்ள பிரச்சனைகளுக்காக நாங்கள் ஒரு மொபைல் சர்வீஸ் ஒன்று வச்சு லாஸ்ட் இயர் 2 துறக்கா உங்களுக்கும் தெரியும். அவங்களோட கதைச்சி என்னென்ன உதவிகளை செய்யணும்ன்றத நாங்கள் டிஸ்கஸ் பண்ணியிருக்கிறோம். அதனால தான் நான் உங்கள்கிட்ட கேட்குறோம். நீங்கள் இப்போ உங்களோட டிஸ்ட்ரிக்டால தான் பேசிக்கலி இந்த ஜாஃப்னா டிஸ்ட்ரிக்டால தான் கூட வராங்க. அந்த நார்தர்ன் ப்ரொவின்ஸ்லேருந்து இப்போ நீங்கள் பிரசிடென்ட் ஒரு மீட்டிங் ஒன்று கால் பண்ணியிருக்கிறாங்க. கட்டாயமாக அதில் பேசுங்க, அதில் கதைங்க, அதில் உங்களுக்கு தேவையான இந்த சேவை எங்கள்கிட்ட செல்லுங்க. நாங்கள் சேர்ந்து வேலை செஞ்சு எங்களை மனுஷரை எங்கள் ஊருக்கு நாங்கள் அழைப்பிச்சு கொள்வோம். அவங்க இங்கேக்கு வந்து வாழணும், எந்த நாளும் அவங்களுக்கு ரிஃப்யூஜியாக வாழலாது. நாங்கள் ஃபுல்லாக சப்போர்ட் பண்ணுறேன். அதே நேரத்தில் நான் இந்தியன் ஹை கமிஷனோடையும் எக்ஸ்டர்னல் அஃபேர்ஸ் மினிஸ்ட்ரியோடையும் பேசி இந்த விசாக்கு தேவையான காசை பெனல்ட்டியாக வேவ் பண்ணுறதுக்காக நான் அவங்களோட ரிக்வஸ்ட் பண்றேன். அது நாங்கள் ஓப்பனாக இருக்கிறோம். அவங்களோட மக்களுடைய ப்ராப்ளத்தை சால்வ் பண்ணி நாங்கள் செய்யறோம்.
தேங்க்யூ, தேங்க்யூ வெரி மச்.
கதநாயகமா
சமான் பிய ஹேரத் மேத்துமா
கதநாயகமா மட்டும் தப்புற கதநாயகம் செகண்ட்
க்வெஸ்சன். யூ ஹேவ் ஆஸ்க் 3 questions.
நோ நோ நோ, ஒன்லி 1 question. அமைச்சர் அவர்களே, இந்த நீங்க வெளியுறவுத்துறை அமைச்சராக இருக்கிறீங்க, நான் ஒரு கோரிக்கை ஒன்று வைக்க விரும்புகிறேன். யுத்தத்துக்கு முதல் வந்து தலைமன்னார்லேருந்து தனுஷ்கோடிக்கு தான் கப்பல் சேவை நடைபெற்றது. அது யுத்தத்துக்கும் பிறகு இல்லை, அந்த கப்பல் வார காலத்தில் கொழும்புலேருந்து விசேட ட்ரெயின் வந்து தலைமன்னாருக்கு வரும். ஆனால் தற்பொழுது காரைக்கால் காங்கேசந்துறை கப்பல் சேவை நடைபெறுவதாக செய்திகளில் படித்தினான். அதுவுமே அது பொருத்தம் இல்லை என்றால், அது வந்து 56 கடல் மைல் தூரம், அங்கே மன்னாரில் வந்து 18 கடல் மைல் தூரம். நான் ஜனாதிபதியிட்டையும் எழுத்துப்பூர்வமான கோரிக்கை ஒன்று விட்டிருக்கிறேன். போக்குவரத்து அமைச்சரோடையும் கதைச்சினான். போக்குவரத்து அமைச்சர் சொல்லியிருந்தார், ஒரு முதலீட்டாளர் வந்து கதைச்சிருக்கிறார். அது சம்பந்தமான தலைமன்னார்லேருந்து தனுஷ்கோடிக்கு கப்பல் சேவை நடத்துவதற்கு
அந்த செயல்பாடு வந்து இந்திய அரசாங்கத்தின் ஒரு சில தாமதம் இருக்கலாம் என்ற கருத்தையும் போக்குவரத்து அமைச்சர் சொன்னார். நீங்க இது தொடர்பாக ஒரு முயற்சி எடுக்க வேண்டும் என்றது என்ற கோரிக்கையா இருக்கு.
போன அந்த இன்வெஸ்டர் இலங்கைக்கு வந்தாங்க, வந்த டைம் என்ன மீட் பண்றாங்க, அதே நேரத்தில் மினிஸ்டர் ஜீவன் தொண்டமான் அவர்களும் அவரை கூட்டிக்கொண்டு வந்தாங்க. நானும் எங்களோட மினிஸ்டர்டையும் பேசினோம். போன டைம் எக்ஸ்டர்னல் அஃபேர்ஸ் மினிஸ்டர் டாக்டர் ஜெய்சங்கர் வந்த டைம் பேசினோம். நாங்கள் இதை கனெக்ட் பண்றதுக்கு தேவையான விஷயத்தில நாங்கள் செஞ்சு கொண்டு செய்கிறோம். ஆனால் இன்வெஸ்ட்மெண்ட் வரணும். இன்வெஸ்ட்மெண்ட் இந்த இப்ப நீங்க சென்னத்துக்கு தான் இன்வெஸ்ட்மெண்ட் வந்திருக்குது. அடுத்ததுக்கும் இன்வெஸ்ட்மெண்ட் வரேன்னு சொன்னால் எங்களோட ஏவியேஷன் மினிஸ்ட்ரியோடையும் எங்களோட டிரான்ஸ்போர்ட் மினிஸ்ட்ரியோடையும் நேவியோடையும் பேசி தேவையான முக்கியமான செக்யூரிட்டி கன்சர்ன்ஸ் அட்ரஸ் பண்ணால் இவங்களுக்கு க்ரௌட் இருக்கிறோம் வாரத்துக்கு போடுறதுக்கு இன்வெஸ்டர்ஸ் இன்வெஸ்ட் பண்ணி அதை ஃபெசிலிட்டேட் பண்ணலாம். ஃபெரி சர்வீஸ். தேங்க்யூ.
தேங்க்யூ. ஓ தமிழ் எடிவே வெல் நவ் நவ் தீஸ் ரெஃப்யூஜிஸ் கம் டு ஸ்ரீலங்கா பை எனி மீன்ஸ் the very people have gone back again by illegal means. I have seen, I have noted. Yes, so therefore they feel better in India, but in Sri Lanka the Sri Lankans who had been in India as refugees but come back here, said sent back, brought them back to Sri Lanka by UNHRC and gone back again to India. I know the cases personally, know the cases. So therefore it shows that they feel better to be the lifestyle is so living conditions are better in India. That is your responsibility as the minister, the government. Please do that. Attend to that.
Minister, honorable member, parliament and the former minister, thank you very much. But we all must get together and do it. We must prepare a conducive environment for your people to come and live there peacefully. That's what we should do. Only debating won't... Only debating and throwing mud at each other is not going to solve this problem. We are determined to see that. Let us get together. You are good in that. You take leadership. President has told that several times. We'll try to improve the living condition and the infrastructure facility in the northern eastern area so that they can come and live here with dignity. I understand it may be possible because not only from north, even from all the other parts, also south, so many people are leaving the country. So we have failed the nation, all of us as politicians. So it's our duty to bring that back.
Right. Thank you very much. Saman Priya Herat Metuma. Yes, sir.
Whether you are aware about that non-governmental organization led by Mr. Chandras and the son of Mr. Chelvanagam, who is devotedly engaged in supporting these people who are wanting to come. Are you in touch with them and are you working in conjunction with them in regard to these matters of the people who are particularly in the camps?
Yes, our Deputy High Commissioner is constantly in touch with them, and in fact I met some of them connected to the Chelvanagam family from the northern eastern province. They came to meet me in my ministry. I think they met the former foreign minister, Mr. G.L. Pierce also, Professor G.L. Pierce also. We are constantly in touch with them, and we are determined, I mean, our duty to serve all the Sri Lankans, respective of race, religion or caste. That's we are determined to do that. Thank you.
Right. Thank you. Saman P. Hirat Mettuma.
Absent.
Kumar Sri Ratnayaka Mettuma.
Sir, Gatanayaka Mettuma, Prasnaya Hano.
Velandaya Mettuma, Uttara Dende. Velandaya Mettuma, Uttara Dende.
Sati Hatra Kalil Lasit.
2 weeks. Ajit mana peru metuma
ahana gar kata lain tu ni
gar kata na ek tu ni ajit mana peru metuma age ayanne ek paedigoda vijay kumar tunga kidangane paedigoda nagar sabha visin palane karunu labana deepalaki ke deka pirithura ara ஆரக்ஷித யக்கட கேட்டு பர்ண யக்கட சந்தா விக்குனா நுமைத்து ஆயான் எக்க பிருத்துர பேலியகுட நகரசபா விசிம் பேலியகுட பொலி இஸ்தான பெம்னிடலாக கொணுக்கர அதி அத்தர மெத்தைக் சக்கருவான் ஹந்துராகினே நுமைத்து ஆயான் எக்க அதால நுவே ஆயான் மிம கிடாங்கினே கேட்டு கணுகா பேசுகாகாரே அலுத்தரிய கட்டு சந்தா දෙදස් විසියකේ දොළහයි දහවෙනි දින හුණුපිටිය සී ජයන්ත ප්‍රජා මණ්ඩලයේ සමග සභාව ගිවිසු ගතව ඇති අතර එහි ප්‍රතිසංස්කරණ කටයුතු දෙදස් විසි දෙකේ එකයි දහවෙනි දින ආරම්භ කර ඇත. අලුත් වැඩියා කටයුතු සිදු වෙමින් පවතින දෙදස් විසි දෙකේ එකයි දොළොස්වන දින ගේට්ටුපියන් අස්ථානගත වී ඇති අතර විසි දෙකයි එකයි දහනම් වෙනි දින පෑදිකොට පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනු කර ඇති නමුත් මෙතෙක් සැකකරුවන් හඳුනාගෙන නොමැත. සිදු කරන ලද මූලික විමර්ශනයේ අනුව ශ්‍රී ජයන්ති ප්‍රජා මණ්ඩලයේ සමග එළඹී ගිවිසුමේ 18 වෙනි වගන්තියේ ප්‍රකාරව දේපළවල ප්‍රවේශම සහ ආරක්ෂාව කොන්ත්‍රාත්කරු සප්‍රාලිය යුතුව නිසා ගේට්ටුපියන් දෙකේ සම්පූර්ණ අලාභය වන රුපියල් 250,000 සහ 25%ක් රජයේ ගාස්තු වන 62,500ක් සමග මුළු මුදල 312,500ක් මුදල ප්‍රජා මණ්ඩලයෙන් අයකර ගැනීමට ගේට්ටුපියන් අලුතෙන් සෑදීමට වැයෙන මුදල ඇස්තුමෙන්තු කර එම වටිනාකමින් ගේට්ටුපියන් වල තක්සේරුව ගත අලාභය අඩුකර අතිරේක වැයෙන මුදල එදින මුර රාජකාරියේ යෙදුණු සේක මහතාගෙන් අය කිරීමට නිර්දේශ වී ඇත. මේ වන විට අලාභය අයකර ගන්නා ලෙස 2023-04-24 වෙනි දින ඇති බස්නාහිර පළාත් පාලන කොමසාරිස් විසින් සභා ලේකම් වෙත ලිඛිත දන්වා ඇත. ඒ අනුව අදාළ අලාභයේ ශ්‍රී ජයන්ති ප්‍රජා මණ්ඩලයෙන් අයකර ගැනීමට කටයුතු කරනු ලබන අතර අලාභයේ ගෙවීමට කටයුතු කරනු ලැබුවොත් ගිවිසුම් ප්‍රකාරව නීති මාර්ගයෙන් කටයුතු කර අලාභයේ අයකර ගැනීමට කටයුතු කරමි.
ගරු කථානායකතුමනි, ඇත්තටම රාජ්‍ය ඇමතිතුමා වශයෙන් ඔබතුමා දන්නවා පහුගිය කාලේ කියන්නේ පළාත් සභාවෙන් ඉඳි ඉස්සෙල්ලා මේකේ මන්ත්‍රීවරු, සභාපතිවරු, කොමසාරි, මේ නගරාධිපතිවරු මේ ඔක්කොම දේශපාලන ව්‍යුහයත් යම් චෝදනාවකට ලක් වෙන්නේ නැතුව පුළුවන් තරම් පරිස්සමෙන් වැඩ කරා. මොකද හේතුව දැඩි අධිභාරවලට ලක් වෙනවා. නමුත් අද වෙනකොට ඔබතුමාගේ අවධානයේ ඇති මේක මේකට ඉන්න කොමසාරිස්ලා, ලේකම්ලා, නිලධාරීන් පළාත් පාලන නීතිය ගැන දැනුමක් නැති අය ඉන්නේ. එක්ක අධ්‍යාපන අමාත්‍යාංශය, එක්ක සෞඛ්‍ය අමාත්‍යාංශය, මේ විවිධ ආයතන වලින් එන නිසා මේක නීතියක් ක්‍රියාත්මක කිරීමට මේ කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා ඒකට මේ වගේ ප්‍රශ්න, ගරු ඇමතුමනි, මේ වගේ ප්‍රශ්න මං කියන්නේ මේ එකක් නෙමෙයි. මේ වගේ නැතිවීම පළාත් පාලන ක්ෂේත්‍රයේ දැඩි ලෙස සිද්ධ වෙනවා. පාරක් තාර දැමීමේදී පවා සිමෙන්ති කොට ටික පවා නැති වෙනවා. ඒ හින්දා අපි දකිනවා පාරක් තාර දාපු එකක් දැක්කම අවුරුදු 20ක් පාරක් තියෙන්නේ වුණාට අවුරුද්දෙන් දෙකෙන් පාර කොන්ක්‍රීට් පාර කඩලා යන අවස්ථාව ඕනතරම් අනන්ත ප්‍රමාණයක් තියෙනවා. නමුත් අවුරුදු 20ක් කොන්ක්‍රීට් පාරක් ගරන් කරන්න ඕනේ. ඒ වෙන්නේ නැහැ. මේකට හේතුව වංචාව දූෂණේ තියෙන හින්දා. මේකට ඒ වංචාව දූෂණේ ඇති වෙන්නේ අදාළ පළාත් පාලන නිලධාරීන් අදාළ නීතිය දන්නේ නැහැ. මොකද මේ පළාත් සභාව ඇති කළාට පස්සේ සියලු ක්ෂේත්‍ර වලින් මේකට මාරු වෙනවා. ඉතින් මේකට එකම උත්තරේ තියෙන්නේ මම කියන්නේ මේ ගේට්ටුව සම්බන්ධ කතාව කොහොම වුණත් මේ වංචාව දූෂණය නැති කරන්න නම් පළාත් පාලන ආයතන වල තියෙන එකම උත්තරේ තියෙන්නේ මේක ක්ලෝස් සර්විස් එකක් කරන එක. සංවෘත සේවයක් බවට පත් කරන එක. ඒතර ඒ අය ඉගෙන ගත්තත් අධ්‍යයනය කළත් සෙමිනාස් වලට ගියත් මේගොල්ලෝ දැනුමක් එක තමයි කොහෙට කොහෙට හරි මාරු වෙන්නේ. ඒ දැනුම ප්‍රයෝජනට වෙනවා. නමුත් අද ඒක වෙන්නේ නැහැනේ. අද වෙන්නේ නැත්නම් පළාත් සභාව ආවට පස්සේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පළාත් පාලනය ගැන මෙලෝදයක් දන්නේ නැති අය මේ තනතුරු වලට එනවා. ඉතින් ඒ හින්දා ඔබගේ කාලය තුලවත් මේක ක්ලෝස් සර්විස් එකක් කිරීම සඳහා, කියන්නේ සංවෘත සේවයක් පළාත් පාලන සේවය කිරීම සඳහා යම් වැඩකටුත්තක් කරනවද?
ගරු කථානායකතුමනි, දැනට පළාත් පාලන ආයතන 340ක් සඳහා මහජන නියෝජිතව නැති නිසා ඒ 340ම ඉන්න අය අපි තුන් පාරකට ගෙනලා පුහුණු වැඩසටහනකුත් නීතිය ගැන උගන්වන්නත් අවශ්‍ය කටයුතු කරනවා. උතුමා කිව්වා වගේ සුදුසුකම් නැති 72 මේ පළාත් පාලන ආයතන වල දැනට නාගරික කොමසාරිස් සහ ලේකම්වරු හැටියට ඉන්නවා. අපි ඒ ගැනත් යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඉන්නවා. ඔබතුමාව කියන කාරණේ පිළිබඳ අපි ඉදිරියේ සලකා බලනවා. මේක මේ කාරණේ ඇත්ත. මම පළාත් පාලනේ ඉඳලා ආපු කෙනෙක්. මොකද ඒ ගැන පළාත් පාලනේ පිළිබඳ මේ 53 හොඳට දැනුවත් නැත්නම් ඒ කටයුතු කරන්න අමාරුයි. ඒ නිසා ඒක දැනුමක් තියෙන්න ඕන. ඒක න අපි ඉදිරියේ බලනවා. ගරු කථානායකතුමනි,
මේ ඔබතුමා දැන් සර්විස් එක ට්‍රේනින්ග් එකක් දෙනවා කිව්වත් සමහර ට්‍රේනින්ග් එක ඉවරුනහම ඒකේන අධ්‍යාපන අමාත්‍යාංශයට යන්නත් පුළුවන්, ඒකේන සෞඛ්‍ය අමාත්‍යාංශයට යන්නත් පුළුවන්. ඒකද ඒකනයි මම කතා කළේ. දෙවෙනි ප්‍රශ්නයෙන් කරු එමෙතුමනි අහන්නේ, දැන් මමත් නගරාධිපතිවරයා වශයෙන් 2002 ඉඳන් ගම්පහ මහනගර සභාව මෙහෙව්වා. නමුත් අපි එදා ඉඳන්ම මේ ප්‍රඥප්ති තුන මහනගර සභා ප්‍රඥප්තිය මහනගර පාදේ සභා පනත නගර සභා පනත සංශෝධනය කිරීම සඳහා දිගින් දිගටම කටයුතු කරගෙන ආවා. මම දන්න විදිහට එදා හිටිය ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතුමා එතුමා බොහොම වෙහෙසක් අරගෙන මේක වෙනස් කරා. ඊට පස්සේ පයිසම් මුස්තාපා ඇමතුමාගේ කාලෙත් මේක යම් තැනකට ඇවිදිලා දැන් වැඩ ඔක්කොම ඉවරුණා. කැබිනට් එකේ පවා ඇප්‍රූවල් එකට ඇප්‍රූව් වෙලා ඔක්කොම වෙලා පාර්ලිමේන්තු එකට එන තැනට ආවා. නමුත් පහුගිය කාලේ බැසිල් රාජපක්ෂ ඇමතුමා මැදිහත් වීම තුළ මේක නැවත ආපස්සට හැරෙව්වා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ අදහස් ගන්න ඕනේ කියලා නැවත ආපස්සට හැරීම නිසා මේ අවුරුදු 15ක් 20ක් මේ පළාත් පාලන ප්‍රඥප්ති පනත් සංශෝධනය කර ගන්න බැරිව ලත වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබතුමා රාජ්‍ය අමතිවරයා වශයෙන්
මන්ත්‍රීතුමා කිටි කරන්න
අවසන් කරා. ඔබතුමාට ලේකම් කෙනෙක් නැහැ. මම දන්න විදිහට රාජ්‍ය අමතිවරයා වශයෙන් කටයුතු කරන්න ලේකම් කෙනෙක් නැතුව. ඒතර මේ රජය මේ පළාත් පාලන ප්‍රශ්න ගැන අවධානමක් යොමු නොකර තිබීන නිසා මේ පනත් සියල්ල හමස් පැත්තේ ගිහින් තියෙනවා. ඒකද ඒ සඳහා නැවත මේ පනත් අරගෙන ඔබතුමත් රාජ්‍ය අමති කෙනෙක් පත් කරගෙන මේ පළාත් පාලනය ගැන මීට වඩා සේවයක් දෙන්න වැඩ කටයුත්තක් කරනවද මේ පනත් ගැනීම සඳහා කියලා මම ඔබගෙන් අහනවා.
ගරු කතානායකතුමනි, මේ සම්බන්ධව අපේ අමාත්‍යාංශයේ අතිරේකල එකම කෙනෙක් පත් කරලා ඉන්නවා. ඒ ඉස්සෙල්ලා හදපු ඒ කෙටුම්පත් ටික ඉතාම ඉක්මනින් පාර්ලිමේන්තුවට ගේන්න කටයුතු කරනවා. මම පත් වුණාට පස්සේ මම ඒ ටික හොයලා බැලුවා ගරු මන්තුමනි. අපි ඒක ඉක්මනින් ගේනවා. මොකද අවුරුදු ගාණක් තිස්සේ කරන්න තිබිච්ච වැඩක් කළා නෑ. ඒක ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ගේන්න කටයුතු
කරනවා.
රාජ්‍ය අමාත්‍යාංශයට ගරු කතානායකතුමනි, අතිරේක ලේකම්වරු තමයි ඉන්නේ. ඉස්සෙල්ලා රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම් කෙනෙක් නෑ. දැන් ඉන්නේ කැබිනට් අමාත්‍යාංශයේ ලේකම්තුමා. ඉතින් එතුමත් එක්ක අපි සහයෝගයෙන් ඒ කටයුතු කරනවා. ඒ නිසා එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ.
මොහොමස් ඉම්රාන් මාරුප් මැතිතුමා අග්‍රමැතිතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි ප්‍රශ්නය.
ගරු කතානායකතුමනි, මන්තුමාගේ ප්‍රශ්නට පිළිතුරු ආ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ වර්ෂ 2020-21 දක්වා පුහුණු අවස්ථා 38,316ක් ලබා දී ඇත. ප්‍රශ්න කියන්න ඕනේ නැන්නේ. ආ දෙක දැනට පුහුණු ලාභින් බඳව ගන්න එක දින නියමයක් නොමැතිව ගරු මන්තුමා කල් යවලා තියෙනවා. ඔබතුමා ඊළඟ ප්‍රශ්න වෙලා තියෙන්නේ ඉහත වැඩසටහන යටතේ රැකියාලාභී සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්ක අනුව සිංහල, දෙමළ හා මුස්ලිම් ලෙස ඉල්ලා තියෙනවා. ඒක අමුණුම එකේ තියෙනවා. ඒක කෙටියෙන් සිංහල 35,845යි, දමිළ 1,072යි, මුස්ලිම් 99යි, බර්ග 3යි. එම වැඩසටහන යටතේ නැගෙන්න පළාතේ රැකියාලාභීන් කොපමණ සංඛ්‍යාවක්ද කියලා අහලා තියෙනවා. ඒකට පිළිතුර වෙන්නේ 2,830යි. නැගෙනහිර පළාතේ රැකියාලාභීන් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කයට 90 වෙන්වෙන් වශයෙන් කොපමණද කියලා අහලා තියෙනවා. ත්‍රිකුණාමලය 582යි, අම්පාර 1,817යි, මඩකලපුව 431යි, එකතුව 2,830ක් වෙනවා මන්තුමා. මන්තුමා ඊළඟ ප්‍රශ්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ රැකියාලාභීන් සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 90 වෙන්වෙන් වශයෙන් කොපමණද කියලා අහලා තියෙනවා. ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 11 තුල පුහුණු අවස්ථා බෙදී ඇති ආකාරයේ පහත සඳහන් වේ. කන්තලේ 41යි, ගෝමනං කඩවල 70යි, කුච්චවේලි 38යි, මුතුර් 37යි, පදවිසීපුර 59යි, සේරුවිල 42යි, තඹගමුව 21යි, නගරහ කඩවත් 68යි, වේරුගල් 8යි, කින්නියා 34යි. සමස්ත එකසුව 582යි. නොමෙසේ නම් මන්ද අදාළ නොවේ.
නන්දි ගෞරව අංශවරුගලේ, ගෞරව සභානායකවරුගලේ, உண்மையிலே இந்த சுயிச்சத்தினுடைய நோக்கு என்ற இந்த அரசாங்கத்தினுடைய வேலை திட்டம், இந்த அரசாங்கம் ஆரம்பிக்கப்பட்டதின் காலத்திலே ஆரம்பிக்கப்பட்ட ஒரு வேலை திட்டமாக இருந்தாலும் உண்மையிலே பல சிக்கல் வாய்ந்த பல விடயங்கள் மக்களிடம் கேள்விக்குறியாக இருக்கின்ற ஒரு வேலை திட்டமாக காணப்பட்டது. அதன் அடிப்படையிலே தான் இந்த கேள்வி 2021 என்னால் இந்த பாராளுமன்றத்திலே சமர்ப்பிக்கப்பட்டது. குறிப்பாக இதை பார்க்கின்ற பொழுது திருகோணமலை மாவட்டத்திலே வழங்கப்பட்டிருக்கின்ற பிராதேசிய லேக்கம், அதாவது ஒவ்வொரு டிஎஸ் டிவிஷனுக்கும் வழங்கப்பட்டிருக்கின்ற வேலை வாய்ப்புகள் என்ன அடிப்படையிலே எவ்வாறு எந்த வீதத்தின் அடிப்படையிலே தெரிவு செய்யப்பட்டது என்பது உண்மையிலே ஒரு கேள்வியாக இருக்கின்றது. அதே போன்று மக்களிடம் காணப்படுகின்ற ஒரு விடயம், இது முற்றுமுழுதாக ஒரு அரசியல் ரீதியாக பயன்படுத்தப்பட்ட ஒரு வேலை திட்டமா என்ற கேள்வி கேட்கப்படுகின்றது. அதே போன்றுதான் இப்பொழுது நீங்கள் வழங்கியிருக்கின்ற இந்த வழங்கப்பட்டிருக்கின்ற வேலை வாய்ப்புகளினுடைய நிலைப்பாடு என்ன, குறிப்பாக இது இப்பொழுது நிரந்தரமாக்கப்பட்டிருக்கின்றதா என்ற கேள்வியும் இன்று மக்கள் மத்தியிலே காணப்படுகின்றது. ஆகையால் அமைச்சர் அவர்கள் இது சம்பந்தமான என்ன விடயத்தை கூறப்போகிறீர்கள்?
கரு மந்துமணி பொதுமா பிரகாஷ்கர பிரஸ்னி துல மீ பந்தவாகி கலே ඒවකට හිටපු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අඩු ආදායම්ලාභී ඒ වගේම අපොස සාමාන්‍ය පෙළ අසමත් රජයේ රැකියාවකට ස්ථානගත වෙන්න නොහැකි ලංකාවේ ඉන්න තරුණ තරුණියන්ගේ ඉලක්ක කරගෙන තමයි මේ රැකියාව ලබා දීම, එහෙම නැත්නම් රැකියාවක් සඳහා පුහුණු කරලා ස්ථානගත කිරීමේ වැඩසටහන ආරම්භ කළේ. ඒ අනුව තමයි ඔබතුමා ඇහුවේ කුමන නිර්දේශය යටතේද මේ ලබා දීලා තියෙන්නේ කියලා. ඒ යටතේ තමයි අපොස සාමාන්‍ය පෙළ අසමත් ඒ වගේම අඩු ආදායම් ලාභී පවුල් වලින් ඒ දිස්ත්‍රික්කවල ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වල ජීවත් වෙන අයට තමයි මේක ලබලා දුන්නේ. කෙසේ වෙතත් මේ වෙද්දී මේ බහුකාර්ය රැකියා ලක්ෂ්‍ය වැඩසටහන තුළ බඳවාගත්තු 38 ලක්ෂයකට ඌ රැකියා ලාභින්ව රජයේ තියෙන ආයතන වල පුරප්පාඩු අඳුනගෙන ඒ පුරප්පාඩු වලට ස්ථිරගත කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ ක්‍රමවේදය තුළ අඩුපාඩු වැඩිද තියෙනවා, ඒක මමත් පිළිගන්නවා රජයක් විදිහට. ඒක දේශපාලනීකරණය වෙලත් නැහැ, ඒකත් බය නැතුව කියනවා. දේශපාලනීකරණය වෙලා තියෙනවා නම් කරු කතානායකතුමනි අපි සහ මැතිඅමතුරු සහ අපි කියන දේවල් කරෙන්න එපා. ඒ බඳවා ගැනීම ඒ සම්මුඛ පරීක්ෂණ තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් ආනමඩුව නවගත්තේගම ඉන්න සෞඛ්‍ය කාර්යාලයේ වැඩ කරපු සෞඛ්‍ය කෙනෙක්ව ස්ථිර කරලා හාල්ලට තැන්න බදුල්ල දිස්ත්‍රික්කේ කෙරවලට දාලා තියෙනවා. ඒ පෞද්ගලිකව අපි ඒවා කතා කළා, ඒවා වැරදි, ඒවා මොන ආකාරයේ කුමන ආයතනවල සිදුවෙනවද කියන එක දන්නේ නැහැ. නමුත් මේ වෙද්දි ක්‍රමවත් කිරීමේ වැඩපිළිවෙලක් කරනවා. මේක නිලධාරී සහ ඒ කණ්ඩායම එකතු වෙලා ක්‍රියාත්මක කරන වැඩසටහනක් කියන එක කියන්නට ඕන.
நன்றி கௌரவ அமைச்சர் அவர்களே. உண்மையிலே இந்த விடயம் சம்பந்தமாக பல தெளிவில்லாத விடயங்கள் காணப்படுகின்றது. ஆகையால் நினைக்கின்றேன் இந்த அமைச்சினுடைய சம்பந்தப்படுகின்ற ஒரு விடயத்தை இந்த இடத்திலே அமைச்சரிடம் தெளிவுபடுத்தலாம் என்று நினைக்கின்றேன். குறிப்பாக கௌரவ அமைச்சர் அவர்களே, 2022 உங்களுடைய வரவு செலவு திட்டத்திலே திடீரென அறிவிக்கப்பட்டதின் பிரகாரம் 60 வயதினை பூர்த்தி செய்தவர்கள் ஓய்வு பெறும் நிலைக்கு தள்ளப்பட்டார்கள். அவர்கள் இதுவரையிலும் ஓய்வூதியத்தை பெற்றுக்கொள்ள முடியாத நிலையில் இருக்கின்றார்கள். இவர்களுக்கான ஓய்வூதிய கொடுப்பனவுகளை விசேட வேலை திட்டத்தின் கீழே விரைவாக கொடுக்க, அதாவது கொடுத்து முடிப்பதற்கான ஏற்பாடுகள் ஏதாவது அமைச்சின் மூலமாக முன்னெடுக்கின்றதா என்ற விடயத்தை கௌரவ அமைச்சர் அவர்கள் இந்த இடத்திலே தெளிவுபடுத்த முடியுமா?
தேங்க்யூ தேவனிவாட்டைய பிரஸ்னாங்க துணா. What is it?
I asked the second question, so he have to give the answer.
Garu Kathanayakathumani, Mantuma Ahanne Kalochita Vedagat Prashneyak, Namuth me Prashne Ethuma Ahala Thumune Bahukare Rakirassa Labadim Pilibandawa. De Ilagata Devuni Prashne Ahala Thiyenne Garu Kathanayakathumani Visram Betu Departamentu Pilibandawa. Ma ithanne eka Sankirna Prashneyak. ඒ ප්‍රශ්නෙට මේ ප්‍රශ්නෙන් ලැබිලා තියෙන පිළිතුර මත මට පිළිතුරක් ලබා දීමට නොහැකි. ඒක එතුමාට ඒක අහන ප්‍රශ්නේ වැදගත්. ඒක විසඳිය යුතු ප්‍රශ්නයක්. ඒ පිළිබඳව එතුමා වෙන ප්‍රශ්නයක් යොමු කරනවා නම් විධිමත් පිළිතුරක් ලබා
දෙන්න. Thank you very much. තිස්සත්නායක මැතිතුමාගේ ප්‍රශ්නය ප්‍රශ්නාංක 3. සභාගත කරන්න
අංක 7 පිළිතුර සභාගත කරන කතා නැහැ තුමනි.
ප්‍රශ්න අංක 3 එමෙතුම නැද්ද? සභාගත කරනවා. සභාගත කරනවා. Yes. හත්වෙනි ප්‍රශ්නේ සභාගත කරනවා. හයි, බොහොම ස්තුතියි. 27 යටතේ ප්‍රශ්නය විපක්ෂ නායකතුමා.
දුර්ගතා නායකතුමනි, පසුගිය කාලයේදී රට තුළ දරුණු ලෙස පැතිරී ගිය කෝවිඩ් වසංගතයේ ඇතිකරන ලද ආර්ථික අර්බුදයේ දීර්ඝකාලීන ප්‍රතිඵලයක් වශයෙන් මෙරට අධ්‍යාපනය හදාරන දූදරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට ලක් වී තිබෙනවා. සත්‍ය වශයෙන්ම අප රටේ දරුවන් එකවර ද්විත්ව අර්බුදයක වින්දිතයන් බවට පත්ව තිබෙනවා. රටේ ජනතාවගෙන් මිලියන 2.5 ලක්ෂ 25ක පිරිසක් 2022 එම වසරේදී දුගී භාවයට පත්වන බවට ලෝක බැංකුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙන නවතම වාර්තාවේ සඳහන් වෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, මේ රටේ අඩකට වැඩි ප්‍රමාණයක් තමන්ගේ ජන ජීවිත අඩාල වූ බවට විවිධ වාර්තාවලින් ඔප්පු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ තවදුරටත් මෙරට ළමුන්ගේ පෝෂණ ඌනතාවය ඉහළ නැංවීමටත් බලපාන වෙනවා. මේ නිසා රජය විශේෂයෙන්ම ළමුන්ගේ පෝෂණ ඌනතාවය පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු අතර පෝෂණ ඌනතාවෙන් පෙළෙන දරුවන් එයින් මුදවා ගැනීමට නායකත්වය ලබා දීම අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගේම මේ රජයේ ජනාධිපතිවරයාගේත් වගකීමක් වෙනවා. ඒ අනුව මේ ජාතික වැදගත්කමකින් යුත් ගැටලුවක් හැටියට නිශ්චිත අහන ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු බලාපොරොත්තු වෙනවා. 2022 වසර ආරම්භයේදී සිට පාසල් ළමුන් අතර පෝෂණ ඌනතාවයේ බරපතල ගැටලුවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශ විසින් අවබෝධ කරගෙන තිබේද? කුසගින්න හේතු කොටගෙන ළමුන් පාසලට නොපැමිණෙන බවත්, පාසලට පැමිණි අවස්ථාවන්හිදී වැඩි වශයෙන් ළමුන් කලාන්ත භාවයට පත්වෙලා අසීරුතාවයට පත් වූ බවත්, ඵලදායක ලෙස ඉගෙනුම් කටයුතු වලට ළමුන් සහභාගී කර ගැනීම අභියෝගාත්මක බවත් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් විසින් පැමිණිලි කොට ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්නේද? එක් එක් දිස්ත්‍රික්කයට අදාළ මන්ද පෝෂණ රටාව අධ්‍යයනය කොට අවම වශයෙන් වඩාත් අහිතකර තත්ත්වයක් පවතින දිස්ත්‍රික්කයන්හි එම තත්ත්වය සමනය කිරීම උදෙසා හදිසි පෝෂණ මැදිහත් කරන වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ. එසේ නම් එහි ප්‍රගතිය සහ දත්ත ටික මේ සභාවට ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. බරපතල පෝෂණ ඌනතා, දරුණු උග්‍ර මන්ද පෝෂණ තත්ත්වයන් සහිත දරුවන්ට හදිසි මැදිහත් වීම සමග ආයතනික ප්‍රතිකාර අවශ්‍ය වනු ඇති බවට වූ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? මෙරට වයස අවුරුදු 5ට අඩු දරුවන්ට උදෑසන ආධාරයේ සැපයීම සඳහා ලෝක ආහාර වැඩසටහන විසින් සහය ලබා දී තිබෙනවා. කෙසේ නමුත් එහිදී වයස අවුරුදු 5ට අඩු ළමුන් හා සිසුන් 100කට වඩා අඩු පාසල් පමණක් ආවරණය වී තිබෙනවා. මෙම කාණ්ඩයට වඩා ඉහළ වයස් කාණ්ඩයන්හි ළමුන් තුළද පෝෂණ ඌනතා ගැටලු පවතින බැවින් එහෙම ඉහළ වයස් කාණ්ඩයන් සඳහාද එම වැඩසටහන දියත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලෝක ආහාර වැඩසටහන් මගින් ඉල්ලා සිටින ලද්දේ? ගරු කථානායකතුමනි, මුළු රටම දන්නවා 43 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට දිවාහාර මුද්‍රයක් ක්‍රියාත්මක වුණා රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සමයේ. එතනදී තෝරලා බේරලා බැරුවේ නැහැ ළමයි 100කට අඩු පාසල්ද වැඩි පාසල්ද. ඒක යුනිවර්සල් ප්‍රෝග්‍රෑම් එකක්, සමස්ත දරු පරපුරට ලබා දුන්න වැඩසටහනක්. නමුත් ඒකින් පසුව බිහිවුණු ආණ්ඩු නතර කරා. ඉතින් අද දවසේ මම අහන්න කැමතියි, දරුවන්ගේ පෝෂණය රජයේ න්‍යාය පත්‍රයේ ඉහළම තලයට ගෙන එන මාතෘකාවක් නොවේද කියන කාරණා. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව දෙදස් විසිදක වසරේ සිට ළමයින්ගේ බුද්ධිමය කාර්ය සාධනය අධ්‍යයනය කොට තිබේද. මොකද ඔබතුමා හොඳින් දන්නවා විශේෂෙන්ම පෝෂදායි ආහාරවේලක් ලබාදීම මොලේ වර්ධනයට ඒවගේම කොග්නිටිව් ඩිවලප්මන්ට් එකට බොහොම වැරගත්වෙනවා. එසේනම් එහිදී ළමුන් බුද්ධිමය කාර්ය සාධනය පහත වැටීමක් වාර්තා වී තිබුණේද? ඒ කියන්නේ මේ පවතින තත්ත්වය තුළ ඒ කොපමණ ප්‍රතිශතයකින්ද? කෝවිඩ් වසංගත තත්ත්වය නිසා පාසල් වසා දැමීමට සිදුවීමෙන් ඇති වූ අධ්‍යාපන අහිමි වීම 2020 වසර මැද භාගයේ සිට බොහෝ රටවල දක්නට ලැබුණු තත්ත්වය. විශේෂයෙන්ම ලංකාවේ තුන්වන ශ්‍රේණියේ ළමුන් අතරින් 90%ක් ඉක්මවූ සංඛ්‍යාවකට අකුරු කියවීම, ගණිතය හා ලිවීම ආශ්‍රිත බරපතල පසුබෑමක් පවත්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෑතකදී හඳුනාගෙන තිබෙන බවට වාර්තා වෙයි. මේ තත්ත්වය ජාතික මට්ටමේ හදිසි තත්ත්වයක් ලෙස සැලකිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනගෙන සිටියේ නැද්ද? මේ බරපතල තත්ත්වයට අධ්‍යාපන අමාත්‍යාංශය ගන්න පියවර කවරේද? මෙම අධ්‍යාපනයේ අහිමිවීම තත්ත්වය සම්බන්ධ යම් කිසි සමීක්ෂණයක් අගෙයීමක් සිදුකොට අතපසු වූ පාඩම් හා අධ්‍යාපන අවස්ථාවන් නැවත ඔවුන් වෙත ලබා දීමට ගුරුවරුන් පුහුණු කිරීම සඳහා වූ ක්‍රමවේදයක් බොහෝ රටවල් විසින් අනුගමනය කරනු ලැබුවා. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඒ සඳහා අනුගමනය කරනු ලැබූ ක්‍රමවේද කවරේද? මෙම ඉගෙනුම් ඌනතාවයන් සපුරාලීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සතු සැලසුම් මොනවාද? ඉදිරිපත් කරපු ප්‍රශ්නවලට විධිමත් පිළිතුරු රජයෙන් අපේක්ෂා කරමු. ස්තුතියි.
ගරු කතානායකතුමනි, විපක්ෂ නායකතුමා විසින් ඉදිරිපත් කරලද 27 ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සඳහා අධ්‍යාපන ඇමතුමා විදේශගත වී ඇති බැවිනුත්, සෞඛ්‍ය ඇමතුමා අද විශේෂ කටයුත්තක් සඳහා සහභාගී නොවන බැවිනුත් ඒ සඳහා කල්ලා සිටිනවා.
ස්තුතියි. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 115 දක්වා යෝජනා පිළිබඳ දැනුම් දීම. ගරු සභානායකතුමා,
ගරු කතානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ දිනට නියමිත කටයුතු වලට අදාළ විෂයාංක 1-11 දක්වා සහ 13-15 දක්වා වූ විෂයන් මම ඉදිරිපත් කරනවා. විෂයාංක 12 අද දින ඉදිරිපත් කරන්නේ නැහැ ගරු කතානායකතුමනි.
සභානායකතුමා, ඉදිරිපත් කරන්න යෝජනා පිළිබඳ දැනුම් දීම.
පාර්ලිමේන්තු වැඩ කටයුතු න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු අංක 2-15 දක්වා විෂයන් පිළිබඳ වැඩ අද දිනේ රැස්වීමේදී පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27 විධිවිධාන නිදාසිය යුතුයි.
ස්වභාවිකවද
අය